한 생각을 부드리네. 아드하트미크 암발라메테 사파미니 여우로니에 칼리아나미트레 히타와투니 두스카라나무트 아파수 해리막 네티 사다함 마게히 යාහකි දුරක් උපරීම දුරක් යන්නට සාමාන්‍යයෙන් හිතේ කලබල චංචලත්වය වැඩිපුර අත්දකින ජීවිතයක හිතේ වෙනස් වෙනස් තලයන් මානයන් අත්දකින්නට භාවනාවේදී අවස්ථාව ලැබෙනවා. සංසුන් හිත, තැන්පත් හිත, එමෙන්ම කැඩපතක් බඳු හිත ආදී වශයෙන් ඒ සියල්ල හරහා මේ අවස්ථාවේ ඉහාට යන අත්දැකීමකට ඉහාට යන ගමනකට ඉහාට යන නිදහසකට ගන්න උත්සාහයක් තමා සීබුද්ධියට හෝරාවක් තුළින් අපේක්ෂා කරන්නේ සාමාන්‍ය හිත වැඩි තැනක් දෙන්නේ වැඩි වටිනාකමක් දෙන්නේ තමන්ට. තමන්ට වැඩි වටිනාකමක් දෙන හිතට තමා පුහුදුන් හිත කියන්නේ. පුතජන චිත්ත පුහුදුන් හිත පතජන හිත කියන්නේ තමන්ට තමා උපරීම වටිනාකම දෙන්නේ. එතනිනුත් නොනැවති මම තමා හරි මම මේ කතාව අපහා අසා තිබෙනවනේ. මම හරි මම හරි මේ මම හරි කියා හිතන ස්වභාවයට තමා පුදුන් බව කියන්නේ. මේ මම එහෙමනම් මම වැරදි කිව්වොත් පුදුන් තත්වයෙන් ගොඩ එන්න පුළුවන්ද? පුහුදුන් තත්වයේ ඉක්මවා යන්න පුළුවන්ද? හරි වැරදි කතාව නොවේ මෙතන වැදගත් වෙන්නේ. මේ මම කියා කියන්නේ හිතන දෙයට. හිතන දෙයට. මම හරි කියන්නේ මට හිතන දේ හරි කියන්නේ. මමයි මට හිතන දෙයි එකක් විදිහට තමා ගන්නේ. අප පහුගිය සති කීපෙම හාරා හාරා බැලුවා මේ කාරණය. හිතෙනවා කියන්නේ මනෝ විඥානයේ පහළවීමක්, සිතිවිල්ලක්, අදහසක්. ගිය සතියේ කතා කළා සිහිබුද්ධිය ගනුදෙනු කරන්නේ මමත් සමග නොවන බව. සිහිය තමයි මමත් එක්ක ගනුදෙනු කරන්නේ. මම කවුද? මම මොනවද කරන්නේ? මට හිතෙන්නේ මොනවද? දැනෙන්නේ මොනවද? මේ ආදී වශයෙන් මම සමග ගනුදෙනු කළ හැකි මාධ්‍යයට භාෂාවට තමා සතිය සිහිය සතිමත් බව කියන්නේ. සතිමත් බව අඩුනම් සිහිය අඩුනම් තමන් සමග තිබෙන සම්බන්ධය අඩුයි. තමන් කරන කියන දේ තමන්ම දන්නේ. සිහි බුද්ධිය ගනුදෙනු කරන්නේ යථාර්ථයත් සමගයි. යථාර්ථය එක්ක මේ දෙකක් මමයි යථාර්ථයයි දෙකක් මමයි ඇත්තයි දෙකක් මට හිතෙන දෙයි සැබෑ ස්වභාවයයි එකක් වෙන්නේ බොහොම කලාතුරකින් සිහි බුද්ධිය අඩුවන අවස්ථාවල අප ජීවත් වෙන්නේ යථාර්ථයේ හුඟක් ඈත. හැබැයි අප හිතනවා අප ජීවත් වෙන්නේ සත්‍යයත් සමගයි කියා. ඇත්තත් එක්ක ඒ පරම සත්‍ය නොවෙන්නට පුළුවන්. පරම සත්‍ය කියන වචනය සාමාන්‍ය ජීවිතයේ භාවිතා කරන්නේ නැහැ. නමුත් කියන දේ, කරන දේ, හිතන දේ, දැනෙන දේ, ඇත්තටම තිබෙන දේවල් කියන විශ්වාසය, විශ්වාසයට එහා ගිය පිළිගැනීම සිහිබුද්ධිය අඩුවෙන්ට අඩුවෙන්ට වැඩි වැඩියෙන් දැනෙනවා, ඇති වෙනවා. එහෙම සිහිබුද්ධිය අඩුවන නැත්නම් නැත්තටම නැතිවන අවස්ථා කීපයක් තිබෙනවා. සාමාන්‍ය අවස්ථා පහක් විතර හොයාගන්න පුළුවන්. මේ අවස්ථා පහේම ස්වභාවය අඩු වැඩි වශයෙන් එක වගේ. එක අවස්ථාවක් තමයි නින්ද. නින්දේදී සිහිබුද්ධියක් නැහෙනේ සාමාන්‍යයෙන්. මේ නින්දේදී හීන ඇත්ත. නිදාගෙන සිටින විට ඇත්ත කුමක්ද දකින හීන. ඉන් පිට ඇත්තක් නැහැ. හීනෙන් පිට යථාර්ථයක් නැහැ. එමෙන්න සිහි මද තත්වයෙන් සිටින විට මොන හේතුවක් නිසා හෝ රෝගයක් නිසා සිහි මද තත්වයෙන් සිටින විට ඇත්ත ඒ සිහි මද තත්වයට දැනෙන දේ තමයි. එමෙන්ම මද්‍රව්‍යයකින් මත් වී සිටින විට ඇත්ත කුමක්ද ඒ මද්‍රව්‍යයෙන් මත්තුණු ඉන්ද්‍රයන්ට දැනෙන දේ තමයි. එමෙන්ම දැඩි කම්පණයකට පත්ව සිටින විට දැඩි කම්පණයකින් සිටින විට තමට ගල් ගැහුණා වගේ තත්වයක සිටින විට ඇත්ත ඒ කම්පණයට දැනෙන දේ තමා. පස්වෙනි අවස්ථාව දැඩි ආවේගශීලීව සිටින විට ආවේගශීලීව සිටින විට ඕනෑම ආවේගයකින් දැඩි සතුටකින් නැතිනම් ලොකු අනුකම්පාවකින් රාගයකින් කෝපයකින් බියකින් දුකකින් පසුතැවීමකින් ලැජ්ජාවකින් එබඳු දැඩි ආවේගයකින් සිටින විටත් ඇත්ත සාපේක්ෂයි ආවේගයට. මේ අවස්ථා පහම අරගෙන බලන්න, ආවේගශීලී අවස්ථාවක, කම්පණයට පත් වූ අවස්ථාවක සිහි මතගතියෙන් සිටින විට, මත්වී සිටින විට හා හීන දකින නින්දක සිටින විට අත්දකින්නේ සත්‍යයන් පහක්. ඇත්ත පහක්නේ. හැබැයි අත්දකින්න තේ ඇත්ත. මත්තුණු කෙනෙකුට පේන දේ ඇහෙන දේ වෙනස්. මත් නොවුණු කෙනෙකුට ඇහෙන පේන දේ නොවේයි. එහෙම නැත්නම් එතනත්තාම මත් නොවී සිටින විට ඇහෙන පේන දේ නොවේ, මත් වුණාම ඇහෙන්නේ පේන්නේ. ඉතින් මත් නොවුණු කෙනෙකු කිවොත් නෑ ඒ එහෙම නොවේ කියා, අර මත්තුණු කෙනා ඒ පිළිගන්නේ. බොරුවක් කියනවා, අසත්‍යයක් කියනවා කියා තමයි ගන්නේ. එමෙන්ම ආවේගශීලීව සිටින විට ඕනෑම ආවේගයකින් ආවේගශීලීව සිටින විට ඇත්ත කුමක්ද? ඒ ආවේගය විසින් නිර්මාණය කරන දේ තමා. ඉතින් ඒ එබඳු ආවේගයක් නැති කෙනෙක්, ඒ වෙලාව අපි තව කෙනෙක් ලොකු අනුකම්පාවකින් සිටිනව තව කෙනෙක් ගැන, ඉතින් ඒ අනුකම්පාව ඉහවහා ගිය කෙනාට පෙනෙන දේ නොවේයි. අනුකම්පාව ඒ මට්ටමට නැති කෙනාට පේන්නේ. ඉතින් එහෙම කෙනෙක් මොනවා කිව්වත් අර අනුකම්පාවෙන් වැහිච්ච කෙනා, නැතිනම් රාගයෙන් වැහුණු කෙනා, බියෙන් වැහුණු කෙනා පිළිගන්නේ නැහැ. මොකද පිළිගන්නේ නැත්තේ එයාට පේන්නේ වෙනම ලෝකයක්, වෙනම අත්දැකීමක්, වෙනම තොරතුරක්. මේ අවස්ථා පහේදීම ඇත්ත පොදු ඇත්තක් නොවේ. පොදු ඇත්තක් නොවේ. පොදු කියන්නේ පිළිගත් ඇත්තක් නොවේ. සම්මුති ඇත්තවත් නෑ එතන. හරීම පටු විකෘති වුණු ඇත්තක් තමා මේ අවස්ථා පහේදිම කෙනෙකු අත්දකින්. ඉතින් අවස්ථා හතරකදීම හෝ අවස්ථා තුනකදීම අනිත් ඇත්ත එක්ක වාද කරනවා. අවස්ථා දෙකදී වාද කරන්න බෑ. නිදාගෙන හීන දකින විට ඇහැරන් ඉන්න අය දන්නේ නෑනේ මේ කුමක්ද දකින්නේ කියා. සමහර විට හීනෙන් කෑ ගහනකොට, අඬනකොට අවදියෙන් ඉන්න කෙනෙක් කියන්න පුළුවන් කෑ ගහන්න එපා, බය වුණාද? ඉතින් ඇහැරුණොත් ඕකේයි, ඇහැරුණ නැත්නම් ඒ අත්දැකීමත් එක්ක තමා විඳින්නේ. කම්පණයටපත් වුණු කෙනත් නිහඬව තමන්ගේ පෞද්ගලික අත්දැකීමත් සමග විඳිනවා. හැබැයි අනිත් අවස්ථා තුනේ ආවේගශීලී වෙලාවෙයි, සිහිමත ගතියෙන් සිටින විටයි, මත්තුණු වෙලාවෙයි අනිත් අයත් එක්ක වාද කරනවා, තර්ක කරනවා, ඇත්ත ඔප්පු කරන්න. මේ අවස්ථා පහේම පොදු ස්වභාවය කුමක්ද? සිහිබුද්ධිය නැහැ. ඕ සිහිබුද්ධිය අඩුයි. ඒ සිහිබුද්ධිය අඩු තැනදී පේන ඇහෙන, දැන් සාමාන්‍ය ඇහැට පේන, කනට ඇහෙන දේ පවා විකෘති වෙලා වෙනස් වෙලා තමයි ඇහෙන්නේ පේන්නේ. හිතන දේ කොහොමත් විකෘතියක්. හිතන දේ විකෘතියක්. ඇහෙන දේත් පේන දේත් විකෘතියක් නම් හිතන දේ කොහොමත් ප්‍රකෘතියක් වෙන්නට බෑ. හිතවතුනි, නමුත් මේ අවස්ථා පහේදිම මම හරි කියන තැන තමයි ඉන්නේ. මම හරි. මම කියන්නේ පුද්ගලයෙකුට නොවේ, අත්දැකීමකට. මම හරි කියා ඒ වෙලාවේ හිතන්නේ දැනෙන දෙයට, ඇහෙන දෙයට, පේන දෙයට, හිතෙන දෙයට හා ඒ සියල්ල ඇසුරින් ගනු ලබන තීරණවලට හා ක්‍රියාමාර්ගවලට. ඒ තීරණයෙන් පස්සේ ක්‍රියාත්මක කරනවනේ. මේ හැම අවස්ථාවකම අත්දැකීම් පිළිබඳ හිත කරන විනිශ්චයන්, ඒ විනිශ්චයන් මත ගනු ලබන තීරණ හා ඒ තීරණ ක්‍රියාත්මක කිරීම හරි. මම හරි කියන්නේ එයයි. එහෙම නැතුව මෙතන පුද්ගලයෙක් හොයාගන්න නෑ. මම හරි කියන්නේ කවුද හරි. ඉතින් ඇඟිල්ල තමන් වෙතර දික් කරලා පෙන්වන්නට පුළුවන් මේ හරි මම කියා. නමුත් මම කියා කියන්නේ මෙතන මෙන්න මේ ක්‍රියාමාර්ග කිහිපයට. මේ ක්‍රියාවන් කිහිපයට. පළවෙනි ක්‍රියාව තමයි අත්දැකීම. අත්දැකීම කියන්නේ ඇහෙන, පේන, දැනෙන, මතක් වෙන දේ. ඒ තමයි අත්දැකීම. ඊළඟට මේ අත්දැකීම තේරුම් ගන්න විදිය, විනිශ්චය කරන විදිය. තුන්වෙනි කාරණය ඒ අත්දැකීමයි, අත්දැකීම නිර්වචනය කරන විදිය මත තීරණයකට එනවා. කුමක්ද කළ යුත්තේ? හතරවෙනි කාරණය ඒ තීරණය ක්‍රියාත්මක කරනවා. මේ හතරම හරි. වැරදිනම් කරන්නේ. හරි කියලා හිතාගෙන තමයි ඔය ක්‍රියාවන් හතරම වෙන්නේ. මේ ක්‍රියාවන් හතරටම ක්‍රියාත්මක වෙන්න හරි ලකුණ ඕනේ. හරි ලකුණ. හරි ලකුණ කියන්නේ ඕකේ. ඉතින් ඕකේ කියන්නේ හරි කියන්නේ. හොඳට බලන්න ඕනෑම වෙලාවක සීබුද්ධිය තිබුණත් නැතත් මේ ක්‍රියාවන්ට හරි ලකුණක් අවශ්‍යයි. හරි ලකුණ දැම්මේ නැත්තම් නවතිනවා. ඇහෙන දේ හරි, තමන්ට ඇහෙන විදිය හරි, තමන්ට පේන විදිය හරි, මතක් වෙන විදිය හරි. හරි ඒ පිළිබඳ හඳුනා ගැනීම, එය නිර්වචනය කරන විදිය, විනිශ්චය කරන විදිය හරි. ඒ තුලින් කිසියම් තීරණයකට එන්න බැයි, කුමක්ද කරන්න ඕනේ කියලා. ඒ තීරණයත් හරි. ඊළඟට ඒ තීරණය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනවා. ඉතින් හීනකෙදි මේ අධීර හතරටම කෙනෙකු යනවා. හීනයක් ඇතුලේ වුණත් ඔහි යන්ත්‍රයක් වගේ වැඩ කෙරෙන්නේ නැහැ. මේ හරි ලකුණු හතර දානවා. ආවේගශීලී වෙලාවකත් මේ හරි ලකුණු හතර වැටෙනවා. සිහිමද ගතියෙන් ඉන්නකොටත් එහෙමයි, මත් වුණාමත් එහෙමයි, කම්පණයටපත් වුණාමත් එහෙමයි. කම්පණයටපත් වුණාම වෙනසක් තියෙනවා. මේ ඒ ගල් ගැහුණා වගේ ඉන්නවා. කිසිවක් කර කියා ගන්නට බැරුව කියන්ටත් බෑ, කරන්ටත් බෑ, සමහරට හිතා ගන්නටත් බෑ. ඒ තමයි කම්පණයේ හැටි. කම්පණයේ ඇති වෙන්න පුළුවන් හේතු ගණනාවක් නිසා. කෙසේ හෝ මේ අවස්ථා පහ හඳුනා ගැනීම වටිනවා. එමෙන්න මේ අධීර හතරත් දැන ගැනීම වටිනවා. හරි 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 කියා හතර වතාවක් හරි ලකුණු දානවා. ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් බොහොම ඉක්මනට ශනිකව ක්‍රියා කරනවනේ. ඇත්ත, ඉතින් කාලය සාපේක්ෂයිනේ. ඉතින් හරි ලකුණු හතරක් හිතට දාගන්න අපට දැනෙන වෙලාව අවශ්‍ය නැහැ. මේ හරි ලකුණු හතර දාන්නේ සීබුද්ධියෙන් තොරව. සීබුද්ධිය නැහනේ. මේ සීබුද්ධියෙන් තොරව තමයි හරි ලකුණු දාන්නේ. එක හරි ලකුණක් දැම්මහම තමයි ඊළඟ හරි ලකුණ දාන පිටුව විවෘත වෙන්නේ. එහෙම තමයි පිටුවෙන් පිටුව විවෘත වෙනවා, ඇරෙනවා. එක එක හදියර. ඉතින් අන්තිම පිටුවට ඉස්සෙල්ලම හරි ලකුණු දාන්න බෑ. ඉස්සෙල්ල තමන්ගේ අත්දැකීම හරි කියන නිගමනේ තේන්න ඕනේ. මට ඇහෙන දේ හරි, පේන දේ හරි, මතක් වෙන දේ හරි. ඊළඟට ඒ හඳුනා ගන්න විදිහක් තිබෙනවනේ. වටහා ගන්න, තේරුම් ගන්න විදිහක්. ඒත් හරි. මම තේරුම් ගත්ත විදිහත් හරි. ඇහුණු විදිහත් හරි. ඇහුණු දේ මට තේරුණු විදිහත් හරි. දුටු දේත් හරි. දුටු දේ තේරුම් ගත්ත විදිහත් හරි. එහෙනම් මම මොකද කරන්න ඕනේ? ආ කරන්න ඕනේ මේ දේ. ඉතින් දෙතුන් වතාවක් හරි හිතලා තීරණයකට එනවා. තීරණයත් හරි. එහෙම ඒ තීරණේ හරි කියන නිගමනයට ආවොත් පමණයි එහෙනම් ඒ ක්‍රියාත්මක කරන්න අඩිය තියන්නේ. ඉතින් ඒ ගන්න ක්‍රියාමාර්ගත් හරි. මේ තමා මමත්වේ කියා කියන්නේ. මේ ටිකට තමා මමත්වේ කියන්නේ. මමත්වේ ප්‍රායෝගික පැත්ත. එහි දාර්ශනික පැත්තක් තියෙන්න පුළුවන් මමත්වේ. එමෙන්ම කුප්ත පැත්තකුත් තියෙන්න පුළුවන්. නමුත් සිහිබුද්ධියෙන් බලන විට මමත්වය මේ විදිහට තමා හැඩගැන්වෙන්නේ, වෙස්ගැන්වෙන්නේ, රඟ දැක්වෙන්නේ, වේදිකාගත වෙන්නේ. මේ හැම අවස්ථාවකම මම හරි. මම හරි. මම හරි කියන තීරණයට ආවොත් සිංහයා ඇත්තක් හොයන්නේ නැහැ. ඇත්ත එකක්, මම තව දෙයක්. මේ දෙක බොහෝ විට ප්‍රතිවිරුද්ධ දිශාවලට තමයි යන්නේ. යථාර්ථය ගලන්නේ එක දිශාවකට, මම මට යන්න ඕනේ තවත් දිශාවකට. මේ යථාර්ථයේ දිශාව අමතක කර මමත්වයේ දිශාවට යන්ට, පීනන්ට, යාත්‍රා කරන්ට, පදවන්ට, පියාඹන්ට ගන්න උත්සාහයට තමා සංසාරයේ කියන්නේ, පුදුන් ගමන කියන්නේ. එතන තමා මේ සියලුම අවුල. මේ ගැන අවශ්‍ය ඕනෑටත් වඩා පොත් තියෙනවා. ඒ කියන්නේ මම පිළිබඳ ඔය කාරණා ටික, මේක හරත හදාගන්නේ කොහොමද, මම නිවැරදි කරගන්නේ කොහොමද, මේ ගැන. ඒ සඳහා ලොකු සීබුද්ධියක් නම් ඕනේ. සීබුද්ධිය අවශ්‍ය මේ වෙනම කාරණයකට. කුමන කරුණකටද මගෙන්, මම මගෙන් වහගෙන තිබෙන, මම මගෙන්ම වහගෙන තිබෙන ඇත්ත දකින්නට. මේ ඇත්ත දැන් වැහිලා තියෙන්නේ මගෙන්මයි. මට තියෙන ආවරණය මමමයි. වෙන ආවරණ නැහැ. ඒ ආවරණය මම කියන ආවරණේ මට, මා පිළිබඳවම ඇත්ත වැහිලා. අනුන් පිළිබඳව නෙවෙයි, ලෝකයේ පිළිබඳ, ඉරහඳ පිළිබඳව නොවෙයි, මා පිළිබඳ සත්‍යය මට ආවරණය වී තිබෙන්නේ, වැහිලා තිබෙන්නේ, හැංගිලා තිබෙන්නේ මම හරි කියන තැනින්ම තමයි. මේ මම දිහා කොපමණ බැලුවත් බොහෝ දේ අඳුර ගන්නට පුළුවන්. නමුත් ඉන් එහාට යන්න බෑ. ඔය ආවරණේ සම්පූර්ණයෙන් ඉවත් කරගන්න බෑ. එම නිසා තමා සිහිබුද්ධිය ඇති කරගන්න ඕනේ. කියන්නේ මත් වෙලා ඉන්න විට කොහොම බැලුවත් ඇත්ත පේන්නේ නැහැ. ඒ මත්තුණු ස්වභාවයේට මොනතරම් දේවල් කවුරු කිව්වත් බලන්න එහෙම කෙනෙක් එක්ක නිහඬව ඉඳී එක උන් කියයි ඔව් කියයි ඒත් ඒව් කියන්නෙත් කියන දේ තේරුම් අරගෙන නොවේයි. සීමත ගතියෙන් ඉන්න කෙනාත් ඒ වගේ. ඊන දකින්න කෙනාට කොහොමද? කම්පැනියට පත් වූ කෙනාටත් යමක් කියලා වැඩක් නැහැ. ඒ කම්පැනියෙන් එළියට ගන්න ඕනේ. ආවේගශීලී වෙලාවටත් ඒ වගේ. ලොකු ආවේගයක් ආවේගශීලී කිව්වහම අපි හිතනවා මහා කලබල කරනවා කියලා නෑ. ඒ බොහොම නිහඬවින්ටත් පුළුවන් ඒ ආවේගයේ හැටියට. හරිම නිහඬයි. නමුත් ඇතුළ ආවේගයකින් වැහිලා තියෙන. අවශ්‍ය වෙන්නේ මුලින්ම සිහිබුද්ධිය ඇති කරගන්න. මින් කල්යාණ මිත්‍රයෙකුට කළ හැකි කළ යුතු දිය හැකි හොඳම උපදේශය තමා සිහිබුද්ධිය ඇති කරගන්න. ඒ තමා පටාචාරා සොහොයුරියට කල්යාණ මිත්‍ර දේ ශාස්ත්‍රූන් වහන්සේ දුන්නේ කොම ඍජුවම නැගණියනි සිහි එළවා ගන්න. ඉතින් මෙතෙන්දි පමණක් නොවේ ශාස්ත්‍රූන් වහන්සේ සෑම තැනකම විවිධ ස්වරූපයෙන් කිව්වේ සිහි බුද්ධිය ඇති කරගන්න. සිහි බුද්ධිය ඇති කරගන්න. හැබැයි එහෙම ওই වචන දෙක කීවට සිහි බුද්ධිය ඇති වෙන්නේ නැහනේ. ඒ සඳහා විවිධ කමඨහන් දුන්නා. කමඨහන් නන්ද ස්වාමීන් වහන්සේට වෙනම කමඨහනක් දුන්නා. චුලපන්තක හාමුදුරන්ට තවත් කමඨහනක් දුන්නා. කිසා ගෝතමී ඒ මාතාවට දුන්නු කමඨහන ඒ සියල්ලට වඩා වෙනස්. ආනන්ද හාමුදුරන්ට දුන්නු කමටහන හරිම අපූරුයි. මේ හැම කමටහනක්ම හරිම අපූරුයි. පිරිනිවන් පාන්ට වඩින අතර බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන් වහන්සේට දේශනා කරනවා කියනවා මට හරි තිබහයි විපාසයි බොන්න පැන් ටිකක් ගේන්ට. මේ වෙලාවේ කොහෙන්ද පැන් හොයන්නේ? ඇයි අපි එනකොට අර පහවුණු දිය කඩිත්තක් තිබුණ ධානන්ද හඳුරු දුවනවා. දුවල බලනකොට එක මඩ වෙලා ඇවිත් කියනවා අනේ භාග්‍යතුන් වහන්සේ එතනින් නම් පැන් නෑ. ඒක මඩ වතුර තියෙන්නේ බොන්ට බෑ. මට තිබහයි මට පිපාසයි එතනින් පැන් ටිකක් ගේන්. ආයෙත් ආනන්ද හඳුරු දිව්ව. ඉතින් ආයෙත් මඩ බොර ආපහු වැලියා. ඔය එතන බොන්න බෑ. නෑ මට තිබහයි. පැන් ටිකක් ගේ. දැන් මේ යන එන ගමන් හතරක්නේ. ඒ හතරට සෑහෙන වෙලාවක් යන්න ඇති. ගියාම ඒ කැළඹීම අඩු වෙලා වතුර පෑදිලා තුන්වෙනි ගමන යනකොට ධානන්ද හාමුදුරු එතනින් පැන්නේ නෑව. ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ කායික තිබහක් තිබුණා නම් ඒ සංසිඳෙන්ට ඇති තිබුණා නම් තිබුණා හෝ නැතා හෝ මේ කමඨහනක් මේ කැළඹීම ඇතුළෙම නිශ්චලත්වයක් තිබෙනවා. කම්පණය ඇතුළෙම අකම්පිත බවක් තිබෙනවා. අවුල ඇතුළෙම නිරවුල් බවක් තිබෙනවා. අවශ්‍ය වෙන්නේ ඉවසීමයි. මේ විදිහට දුන්නු කමටහන් වලට තමා දහම කියන්නේ. ධර්මතා නොවේ දහම බුදු දහම කියන්නේ කමටහන් වලට. සිහිබුද්ධිය ඇති කරගන්නට දුන්නු කමටහන්. ධර්මතා කියන්නේ එහෙම හරි කමටහනකින් පෙනෙන ඇත්තට මාව නෙවෙයි තමන්ව නොවෙයි ඇත්ත පේන එක. මම නොවෙයි ඇත්ත කියන කාරණය මම නොවෙයි ඇත්ත මම නොවෙයි හරය මම නොවෙයි සාරය ධර්මතාවයයි ඇත්ත ධර්මතාවයයි සාරය ධර්මතාවයයි හරය. ඒ පේන මට්ටමට කෙනෙකු ගේ හදවතේ ඉඩ ඇති වෙනවා දහමට. හදවත පිරලා තිබුණේ මමත්වේ මම හරි කියන තැනින්. ඉතින් දෙන්නෙකුට ඉන්න බෑ එක හදවතක. එක්ක මම එක්ක ධර්මතා. හදවත නැත්තම් චිත්තය සම්පූර්ණයෙන් තමන්ගෙන් පිරීලා තියෙන කෙනෙකුට තමා පෘථග්ජන කියන්නේ. මමත්වේ උපරිමයි. මමත්වේ උපරිමයි කිව්වා මිතෙන්ට පුළුවන් හරි නරකයි කියන්නේ. නරක නෑ හොඳයි ඉන්නවා. බොහොම හොඳ කෙනෙක් වෙන්න පුළුවන් මමත්වේ වැඩි වුණාට. ඒ හොඳයි මමත්වේ අතර සම්බන්ධයක් නෑ. නමුත් සීබුද්ධිය ඇතිවෙන්ට ඇදිවෙන්ට මම නොවේ හරය කියන මට හිතෙන දේ නොවේ හරය ධර්මතායි හරය කියන කාරණේ පේනවා. ඒ පේන මට්ටමට කියන්නේ ඉගෙන ගන්න මට්ටමට නොවේ අත්දකින මට්ටමට හදවතේ අවකාශයක් ඉඩක් ඇති වෙනවා ධර්මතාවලට. යම් පමණකට හදවත ධර්මතා සමග ජීවත් වෙනවද යම් පමණකට හදවත ධර්මතාවලට විවෘත වෙනවද ඉඩ අරගෙන දෙනවද ඒ මට්ටමට මම අඩු වෙනවා. මම අඩු වෙනවා කියන්නේ මම හරි මගේ අත්දැකීම් හරි මගේ තීරණ හරි නිගමන හරි නිශ්චයන් හරි කරන දේ හරි කියන ඒ මමත්වයේ අඩු වෙනවා. ඉතින් මේ විදිහට බැලුවොත් යම් කිසි මොහොතක කෙනෙකුගේ හදවත කෙනෙකුගේ අභ්‍යන්තරය සම්පූර්ණයෙන්ම ධර්මතාවලින් පිරුණාම එතන ශූන්‍යයි. මේ තම අපූර්ම කාරණය. ධර්මතාවලින් පිරිපුන්නම් ශූන්‍යයි. ධර්මතා හිස්නම් පිරිලා. මම පිරිලයි මගෙන් පිරිලා. ලස්සනයි. ඒ ලස්සනත් එක්ක අපි භාවනානුයෝගී වෙමු. මෙතෙක් ඇසූ දේ පිළිබඳව මොන විදිහේ තීන්දු තීරණවලටද හිත පැමිණෙන්නේ පැමිණෙන්නේ ඒ හැම තීන්දුවක් තීරණයක් විනිශ්චයක් නිගමනයක් සමගම මම ඉන්න බව පෙනෙනවද? කලින් දේශනය කරන විට දේශනයේ කියූ කාරණා හරි වැරදි එවෙනම දෙයක් නමුත් යම් විදිහකට ඇහුනද ඒ ඇහුන විදිය හරි ඇහුණු දේ වැරදි වෙන්න පුළුවන් නමුත් ඇහුණු විදිහ හරි පළවෙනි හරි ලකුණ මේ පැහැදිලිව තේරුම් ගන්න කෙනෙකුට හිතෙන්ට පුළුවන් ඔය කියපු දේ වැරදි කියලා. ඔය කියපු දේ හරි හෝ වැරදි වෙනම කාරණයක්. නමුත් ඒ ඇහුණු විදිය හරි. ඇහුණු විදිය හරි කියන නිගමනයේට පැමිණි නිසායි ඇහුණු දේ වැරදි කියන තීරණයට ආවේ. මේ විදිහට මේ හරි ලකුණු වැටෙන විදිහ පිටුවෙන් පිටුවට හඳුනා ගන්න. යම් පමණකට මේ යාන්ත්‍රික අරිලකුණු දැමීමේ ක්‍රියාවලියට සිහිබුද්ධිය ඇතිවන විට විස්ව ඉන්න හරිත් නෑ වැරදිත් නෑ විස්ස නමුත් මනාව අවදිමත් බවකින් ඉන්න හැකියාව ලැබෙනවා. ඒ හිස් අවකාශය සජීවීව අත්දැකීමෙන් සිබුද්ධියේ හෝරාවේ සාකච්ඡාවට සංවාදයට එන්න හිතවතුනි. මේ සාකච්ඡාවට අවස්ථාව
අවසරයි සර්. අද දේශනේ ඉදිරිපත් කරපු කරුණු අනුව ගන්නකොට ඒ කම්පනයේ ආවේග, ඒ වගේම නිදිමත ගතිය, මත්තුන ගතිය ආයි කාරණා වලට ඒ හැම තැනටම මම බලගෙන අධ්‍යක්ීම් තේරුම් ගත්ත දේවල් තීරණ ක්‍රියාත්මකීම් හැම තැනටම ලකුණු දාගෙන ගියාම ඇත්ත තමයි මගේ මමත්වයේ අනුව මම බොහෝ වැඩ කරනවා කියලා. ඒ වගේම මම භාවනා කරනකොට මම මේක භාවනා කරනකොට මම සිහියට ගන්නකොට නම් පෞල් ජීවිතය ගත කරනකොට එක එක්කෙනා ඒත් ඉන්නේ එක එක තලයන් මත. ඒ අනුවත් ඒ කට්ටියගේ අත්දැකීම් තේරුම් ගැනීම් ක්‍රියාත්මක කිරීම වෙනස්. එතකොට ලොකු ගැටුම්කාරී තත්ත්වයක් මතුවෙනවා. කොහොමද අපි ක්‍රියාත්මක වෙන්නේ කියලා පොදුවේ පෞලක් විදියට යම් තීන්දුව. දැන් භාවනා කරන අය විදියට සමහර වෙලාවට සිහිබුද්ධිය දියුණු කරගෙන ඉදිරියට යනකොට ධර්මතාවයන් පේනකොට අපි නිහඬ වෙනවා. හැබැයි අපිට තීන්දුවකට ක්‍රියාත්මක වෙන්න සිද්ධ වෙනවා. සමහරට බැලුමට ධර්මතාවයට එකඟ තීන්දුවක් වෙන්න පුළුවන්. නමුත් පෞලිය අනිත්‍ය එහෙම නොවෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවේදී කොහොමද සර් අපි යම් යම් දේවල් ක්‍රියාත්මක කරන්නේ?
කෙනෙකුට මායි මතකල ප්‍රශ්නය න වෙන කෙනෙකුට වෙනත් විදිහකට ඉදෙන්නත් පුළුවන්. ඔය කියන විදිහට මා කියුවට එහෙම මුකුත් නොකර ඉන්න තමා වෙන්නේ. නිෂ්ක්‍රියව හේ ගල් ගැහුණා වගේ ඉන්න නෑ. එහෙම නොවේ. ක්‍රියාමාර්ග ගන්න වෙනවා. ප්‍රතිචාර දක්වන්න වෙනවා. ප්‍රතිචාර දක්වන්න නම් තීරණයකට එන්න වෙනවා. තීරණයකට එන්න නිශ්චයක් කරන්න වෙනවා. නිශ්චයක් කරන්න නම් වෙන දේ දැනගන්න. ඉතින් මේ අධීර හතරට අපි අනිවාර්යයෙන්ම එනවා ඕනෑම වෙලාවක. කොයි වෙලෙත් ඊනකදීත් ඔය අධීර හතරට එනවා. හැබැයි දැනුවත් නොවේ, දැනගෙන නොවේ, යාන්ත්‍රිකවයි වෙන්නේ. මෙතනදී සිහිබුද්ධියෙන් පුළුවනි එන්න පළවෙනි පිටුව මේ පිටුව අධ්‍යයනය කරන්න. මම පැත්තකට දාලා මාව පැත්තකින් තියලා සිද්ධිය හොඳට දැනගන්න, සිද්ධියට හොඳට අහුම්කන් දෙන්න, සිද්ධිය දිහා හොඳට බලන්න පුළුවන්කම ලැබෙනවා. ඒ පුහුණු වෙන්න. මාව පැත්තකින් තියන්න, තමන්ව පැත්තකින් තියන්න. මම දන්න දේ, මම හිතන දේ, මම කලින් කරපු දේ, මෙයා මට කලින් කරපු දේවල් මේ ටික පොඩ්ඩක් පැත්තකින් ඕන්න පස්සේ ගමු. නමුත් ඉස්සල්ලාම ඒ ටික ගෙන આવුත් එහෙම ඉදිරියට මේ වර්තමානයේ වෙනදී අවුල් වෙනවා. ඒ දැනගැනීම අවුල් වෙනවා. මේක කියනවා විපරීත සංඥා. සංඥා විපර්යාසයකට විකෘති වෙනවා. නිසා මේ මම කියන මේ මගේ මම කියන මේ මුලාශ්‍රය පැත්ත එකක මූලාශ්‍රයක් පමණයි. මේ තමයි වැදගත්. මම කියන්නේ මූලාශ්‍රය. මගේ අතීතය, දැනුම, අත්දැකීම්, හරිගිය දැන් වැරදුනත් මේ සියල්ල මූලාශ්‍රය. හැබැයි එකම මූලාශ්‍රය නොවේ මම කියන්නේ. බුදුන් චිත්තේක මම තමයි එකම අරම මූලාශ්‍රය. එකම හා පරම. එකම පරම කියන්නේ ඉන් එහා එකක් නෑ. අය මම තමයි. හැබැයි සිහිබුද්ධියෙනුට මම කියන්නේ එක මූලාශ්‍රයක් පමණයි. ඉතින් තව මූලාශ්‍ර තියෙනවා. වැඩි මූලාශ්‍ර ප්‍රමාණයකින් තොරතුරු ගන්නට පුළුවන්. ඒ ටික පැත්තකින් ඔබතුමා කිව්වා වගේ පෞලි අනිත්‍යයට අහුම්කන් දෙන්න පුළුවන්. සල්වාසීන්ට අහුම්කන් දෙන්න පුළුවන්. ඒ අයගේ ස්ථාවරය දැනගන්න පුළුවන්. මේ AI කියන දේ පිටපස මොන වගේ හැඟීමක්ද තියෙන්නේ? ඒ හැඟීම තමයි මුකන් දෙන්නේ සමහර විට කියන දේ හරි මොඩ වෙන්නේ. හරි මොඩයි. නමුත් මේ මොඩ ප්‍රකාශය නෙමෙයි ඒක මොඩයි කියන පැත්තට දානවා නෙමෙයි. එහෙම කියන්නේ පිටිපස්සේ මොනවද හැඟීමක් තිබෙනවා. ඒ හැඟීම තමයි මිනිස්සයව මොඩ කරන්නේ. අපි ආවේගයෙන් වෙන්නේ අපේ සීබුද්ධිය අඩු වෙනවා. ඒක නත් මොඩ වෙනවා. ඉතින් එතකොට මොඩයි කියලා බැලන වැඩක් නැහැ. මොඩයි මොඩ කතාවක් නයි කියන්නේ දැන්. එහෙම නෙමෙයි. එහෙම කියන්නේ මොන මොකද්ද තියෙන හැඟීම. සමහර බය නිසා කියනවා. බිය නිසා අනාගතේ තනි වෙන්න වෙයි. කවුරුත් නැති වෙයි. ඒ බිය නිසා යම් යම් දේවල් කියනවා කරනවා මේ පුළුවන්. ඉතින් මේ කියන කරන දේ අම්මෝමා මොඩ වෙන්න පුළුවන්. නමුත් එහෙම කියන්න හේතුව අන්නර හැඟීම, අනාරක්ෂිත බව පිළිබඳ හැඟීම. ඒකට නම් කන්නේ කියන දෙයට වැඩිය මෙතන සංවේදීතාව, කරුණාව. සීබුද්ධිය තිබ්බොත් අර වචන වල පටලැවෙන්නේ නැතුව වචන කියන දැල පටලැවෙන්නේ නැතුව ඒ පැත්තට කරලා ඒ ඇස්සේ ඉඳලා ගිහිල්ලා හදවතට හුඟන් දෙන්න. ඉතින් මේ හදවතට විසඳුමක් දෙන්න පුළුවන් නම් අර කියන දේ වැදගත් නෑ. දැනිටයි කියන දේවල් සමහරට ඒවා කරොත් හරි අමාරුවක් වෙන්න පුළුවන්. ඒවා කරන්න අවශ්‍ය නැහැ. නමුත් ඒ කියන්න හේතු වෙන හැම දෙයක් ඉන්නත් හේතු වෙන කිසියම් දුර්වල තැනක නම් අනිත් කෙනා ඉන්නේ ඇඟීම් පැත්තෙන් අන්නේ දුර්වල තැනට උදව්ව කරන්නේ. ඉතින් ඒ විදිහට විසඳන්න පුළුවන් බොහෝ ප්‍රශ්න. මේ ඇත්ත මොකද්ද? හරි මොකද්ද? වැරදි මොකද්ද? දන්නේ කවුද? නොදන්නේ කවුද? වැඩි අත්දැකීම් තියෙන කාටද? නැත්නම් කාටද? මේවා නෙදී වැදගත්. සාමාන්‍ය ප්‍රශ්න වලින් මේවා තමයි අපි ඉස්සරහට ගෙනන්නේ. මේ මූලික ප්‍රශ්නේ වහලා දාලා විසඳන්න බැරි තැනකට මේම පුලකාරණයක්ම සංකීර්ණ ගැටුමක් බවට ගියා. ඊට කලින් සීබුද්ධියට ඉතින් නැතුව මාවත් පැත්තකට තියලා කියන දේ පැත්තකට දාලා අර ඇඟීමට යන චේතනාවට යන චේතනාවට විසඳුමක් දුන්නොත් ඉන්නේ හරි ප්‍රශ්නයක් නෑ.
සර් එතනදී කෙනෙක්ව නිවැරදි කරනවා නම් ගත යුතු ක්‍රියාමාර්ගය මොකද්ද? නිවැරදි කරනවා නම් කියන්නේ අපිට දැනෙනවා එයා වැරද්දක් කරනවා අඩුපාඩු සහගතයි අපිට නිවැරදි කරා ගන්න ඕනේ නිහඬ වෙලා බෑ ක්ෂණිකව ඒ තීන්දුවට ගන්න වෙනවා ඒ වගේ අවස්ථාවෙදි කොහොමද අපි ක්‍රියා කරන්නේ?
එතනදී ආවාරුවක් තමයි ක්‍රියාමාර්ගයක් ගන්න වෙන්නේ. සමහර විට අපි කෙනෙක් පාට පාරහර පනිනවා කියලා බලන්නේ නැතිව ඉතින් අපිට පේන වාහනයක් එනවා. එතකොට මෙයාට ඉමිට කියලා බලන්න වාහනයක් එනවා නේද? උන් පනින්න එපා. වන්ල නැද්ද දෙපැත්ත කන බලන්න. පාරට අදී තියන්න කලින් මේක තන්දර කී කීට වෙලාවක් නැහැ. ඉතින් තියෙන හදිස්සිය පහු වෙන තැනකින් ඇදලා ගන්නට. ඉතින් එතන කතාව වැඩක් නෑ. කතාව දේශනීය තර්ක කිරීම. ඒ ඔක්කොම වැඩ. ඒ ඔක්කොම පස්සේ කරන්නේ. ක්‍රියාව තමයි වැදගත් වෙන්නේ මුලින්ම. ඒ තැනේ හැටිය. සමහර වෙලාවල් තියෙනවා කියන්න පුළුවන් කතා කරන්න පුළුවන්. අපේ අත්දැකීමක් කියන්න පුළුවන්. එහෙම අපිට වෙච්ච අවස්ථා තියෙනවනේ. අවුරුද්දෙන් දැන් කරන්න යන දේ හානි කර දේ එකලොත් හානියක් වෙනවා කියන එක අපේ අත්දැකීමක්. අත්දැකීමක් කියන්නේ කො අපි එහෙම කරලා ඒ වගේ වැටිලා තියෙනවා. එහෙම නැත්නම් අපි ළඟ හිටිය අය එහෙම වැටෙන අපි දැකලා තියෙනවා. ඉතින් මේ අත්දැකීම අපිට බෙදා ගන්න. එහෙම මට වෙලා. මගේ ආවල් කෙනාට මෙහෙම වෙලා. ඉතින් ඒ නිසා ඔබටත් එහෙම වෙයි කියලා මට කියන්න බෑ. නොවෙන්න පුළුවන්. හැබැයි මගේ අත්දැකීම නම් එහෙම තමයි වෙන්නේ. මෙහෙම කතා කරන්න පුළුවන් වෙලාවක ඒ කතා කරන්න. එහෙම කතා කරන්න පුළුවන් වෙලාවක් එනකල් ඒ ඉවසන්න. එහෙම නැත්නම් එහෙම කතා කරන්න පුළුවන් මානසික ස්වභාවයකට ඉස්සලම අනිත් කෙනාව ගේන්නේ. ඒ ප්‍රශ්නේ කතා නොකර ප්‍රශ්නේ කතා කරන්නේ ගියොත් ඒ මානසික ස්වභාවයට එන්නේ නැහැ. ඒ නිසා හිතවත්කම වැඩි වෙන, ආදරය වැඩි වෙන, සම්බන්ධය වැඩි වෙන, ඇහුම්කන් දෙන, නම්‍යශීලී වෙන තැනකට අනිත් කෙනා වලින් ගේන්න. එහෙම ගේන්න නම් ඉස්සල අපි එහෙම තැනකට එන්න ඕන. මම දන්නවා, ඔබ දන්නේ. ඒ තැන හිටියොත් නම් කවුරුවත් ආගලත් අදවතක් විරුද්ධ වෙන්නේ නැහැ. ඒ ඔළුවට ඔළුවත් එක තර්ක කරන්න පුළුවන්. ඔළුවත් එක තර්ක කරන්න වැඩක් නැහැ. කෙනෙක්ව නිවැරදි කරනවා නම් අදවතින් තමයි නිවැරදි කරන්නේ. අදවත ඒ නිවැරදි භාවයත් එක්ක එකතු වුණොත්, අදවත විරුද්ධ වුණොත් නිවැරදි භාවයේ ඊපස්සේ ඉංහා ටික හරි ලේසි. එනිසා වැදගත්ම දේ තමා කෙනෙකු සමග අපි ඇති කරගන්න සම්බන්ධය. ඒ සම්බන්ධය කඩලා දාලා විකලා දාලා කෙනෙක්ව නිවැරදි කරන්න බෑ. දඬුවමින් පුළුවන්, බය කරලා පුළුවන්. නමුත් ඒකෙන් ඇත්තටම කෙනෙකු නිවැරදි වෙනවද නැත්නම් බය නිසා, දඬුවම නිසා එළිපිට ඒ වැරද්ද නොකර ඉන්නවද? ඒ නිසා අපට බෑ කාවවත් නිවැරදි කරන්න. හැබැයි නිවැරදි වෙන්න උදව්වක් කරන්න. ඒ පමණයි කරන්න.
ගොඩක් පින් සර්.
තෙරුවන් සරණයි ආචාර්යතුමනි. ඔබතුමා දැන්නෝ පරිදි සිහි බුද්ධිය අඩුවීම අවම වීමේ එක අවස්ථාවක් ලෙස සඳහන් කරා සිහි මද ගතිය. ඒ ගැන කල්පනා කරනකොට මට ඒක හැඟීමක් ආවා ආචාර්යතුමනි, ඒක ප්‍රායෝගික අවස්ථාවක් නම් පුද්ගලෙක් අනතුරකට පත් වෙලා ICU ඉන්ටෙන්සිව් කෙයාර් යුනිට් එකේ ඉන්නකොට මට හිතෙන විදිහට සිහි බුද්ධිය ඉතාමත් අවම තත්වයකට ඇත්තේ කියලා මට ඒ කියන්නේ සිහිය නැති තත්වයකට මමත්වයක් කොහොම කන්ට්‍රෝල් වෙනවද කියලා මටත් හිතාගන්න බෑ. ඒ අවස්ථාවේදී ඒ පුද්ගලයාගේ අවසාන අවස්ථාව වෙනකොට ඉතාම සංකීර්ණ කණුගාටුදායක තත්වයකට පත් වෙයි නේද? එහෙම වුණා. මොකද සිහි බුද්ධිය කියන එක ඇක්ටිව් කරගන්න බෑ නේද? අන්න ඒකෙන් මට යම් අදහසක් ආවා. ඒකයි මම හැබැයි මගේ ප්‍රශ්නේ කොහොම ප්‍රශ්නයක්ද දැන්නේත් නෑ.
සාමාන්‍යයෙන් ඔව් ඒක නිශ්චිත පිළිතුරක් දෙන්න බෑ. මොකද මේ එහෙම මරණාසන්න අපිට පේන්නේ මරණාසන්න අවස්ථාව මිස මැරෙන මොහොත නෙවෙයි. මැරෙන මොහොත කුමක්ද කියන එක කවුරුවත් දන්නේ නැහැ. තමයි මැරෙන කෙනා දන්නේ නැහැ. දන්නවා නම් දන්නේ මැරෙන කෙනා තමයි. මරණයටපත් වෙන මොහොත කියන්නේ කොයි මොහොතද? ඒ මෙහා ඉන්න අපි කාටත් වෛද්‍යවරුන්ට යන්ත්‍ර සූත්‍රවලට කියන්න පුළුවන් මරණාසන්න අවස්ථා ගැන පමණයි. අවියටම ඒ දුතිචිත්තේ මොකද්ද, කොයි වෙලේද පහළ වුණේ, හදවත නැවතුන වෙලාවෙද, මොලේට දේ අනේක නැවතුන වෙලාවෙද, ඒව කියන්න දන්නේ. ඊට පස්සේ හිත ඒ ශරීරය ආශ්‍රයෙන් පැවතුනාද දන්නේ. කොහොම හරි ඔය මරණය වෙලාවේ සිහිබුද්ධිය අඩු වෙනවා කියන එක තමයි සාමාන්‍ය කාරණේ. ඒ නිසානේ ඔය ආනාපාන සති භාවනාව, මෙත්තා භාවනාවේ ආනිසංසයක් විදිහට කියන්නේ මේ මරණාසන්න වෙලාවේ සිහි මුලා නොවීන්ට පුළුවන් කියන. එහෙම කියන්නේ භාවනාවක් කළොත් මෙත්තා හෝ ආනාපාන සති භාවනාව වගේ භාවනාවක් කළොත් මරණාසන්න වෙලාවේ සිහි මුලා නොවි මැරෙන්න පුළුවන් කියලා කියන්නේ සාමාන්‍යයෙන් එහෙම නැති නිසා. සාමාන්‍යයෙන් උත් එහෙම නම් ඒක භාවනාවේ ආනිසංසයක් විදිහට කියන්න අවශ්‍ය නැහැ. එම නිසා මේ සාමාන්‍යයෙන් නම් සිහිය අවුල් වෙන්න පුළුවන්. අවුල් වෙන්නේ බොහෝ විදිහ තියෙනවා. විවිධ හේතු නිසා එක හේතුවක් තමයි මේ මොනවද වෙන්නේ කියලා දන්නේ. පළවෙනි වතාවත් මේ ජීවිතයේ මරණය අත්දකින්නේ. ඕනම දෙයක පළවෙනි වතාවට අත්දකිනකොට ටිකක් කලබල වෙන ගතිය ආතතියට පත් වෙන ගතිය. දෙවෙනි හේතුව තමයි අනියම ඉන්න වෙන්නේ. දැන් මරණ අනිත් හැම වෙලේම කවුරු හරි එක්ක ඉන්න පුළුවන්. ඒ අත්දැකීමට භෞතිකව හරි කවුරු හරි සමග මුහුණ දෙන්න පුළුවන්. දැන් බැරි වෙලාව තමයි මැරෙන වෙලාව. මරණය ඉතින් අන්තිමටම තනියි. තනි වෙන්න පුළුවන් උපරිමයටම තනි. තනිකමට හුරු නැත්තම් කෙනෙකු ඒ ප්‍රශ්නේ දෙනවා. ඊළඟට ඉහාට මොකද වෙන්නේ කියන කුතුහලයක් වෙනවා. දැන් ඊට පස්සේ මම සහ ඔය සියල්ලටම වඩා බරපතල ප්‍රශ්න තමයි ජීවිතයේ චිත්‍රපටියක් විදිහට පේන්න පටන් ගන්න. ජීවිතයේ චිත්‍රපටියක් විදිහට පේන්න පටන් ගන්න. රූපරාමයේ රූපරාමෝත මේක උපන්න දවස් ඉඳලා පිළිවෙලකට යන චිත්‍රපට දර්ශනයක් නෙවෙයි. එහෙම මෙහෙම ජවනිකා පෙන්නවා. තරමේ ඒක එක තමන්ගේ ජීවිතේ තමන් පිළිබඳ කාරණා පේන්න පටන්. තමන් කිව්වා මෙතින් අනිත් පැත්තට ඉන්නවා. ඒක ජවනිකාවේ තමන්ගත් හැඟි තමන් සතුටුණු දුක්ුණු මේවත් එක්ක තමයි චිත්තපටි පෙන්නන. නිකම්ම මේ ඡායරූපයක් නෙවෙයි. ඒ හැඟීමක් එතන තියෙනවා. එයත් ලොකු ප්‍රශ්නයක්. මේ අතීතයේ චිත්‍රපටියක් විදිහට සජීවී චිත්‍රපටියක් විදිහට අත්දකින්න ලැබීම. මේ සියලු කාරණලට වටපිටින් නෑ අඳන්න පුළුවන්. එයා කරන්න පුළුවන්. සමහරට එයා හිතන දේ ඒ වෙලාවෙ දැනෙන්න පුළුවන්. කියන දේ ඇහෙන්න පුළුවන්. මේ ඔක්කොමත් එක්ක මේ සිහියෙන් ජීබුද්ධියෙන් ඉන්න නම් හරි අමාරුයි පොහුණු වෙලා. නොපොහුණු හිතකට හරිම අමාරුයි. එහෙම අවස්ථාවක ජීවිතයේ මම නිසා තමයි මේ ඉතිරි වෙන්නේ ජීවිතේ කොන අන්සියල නැති වෙන. ඊට කලිනුත් නැති වෙනවා. මේ ජීවිතේ මේ අතරත් අපිට මොන තරම් දේ නැති වෙලා තියෙනවද? ජීවිතය යම් ප්‍රමාණයකට ඉතුරු වුණොත් අර මොනවා නැති වුණත් ආපහු නැගිටින්න පුළුවන්. සිහිබුද්ධියක් නැත්තම් ඇත්තටම නැති වෙලා යනවා. මම නොවේ. මම ඇත්තටම නැති වෙනව නෙවෙයි. මේ හරියට යමක් තේරුම් ගන්න, නිවැරදි තීරණයක් ගන්න, නිවැරදි ක්‍රියාමාර්ගයකට එන්න මේ සියල්ලම අවුල් වෙලා යනවා. හරියට මේ උදාහරණයක් ගත්තොත් යම් බස් නැවතුම්වලක ඉන්නවාදී අපිට යන්න ඕනේ යන්න ඕනේ ගියොත් හොඳයි කියලා අපි දන්න තීරණය කළ ගමනාන්තයකට යන්න අපි බස් නැවතුම්පලට යනවා. බස් ස්ටෑන්ඩ්යකට. ඉතින් එතන ඒ ගමනාන්තයට පමණක් නෙවෙයි බස් යන්නේ. බොහෝ ගමනාන්තවලට යනවා. ඉතින් මෙතනදි කෙනෙක් ඔය විදියට හිටියොත් එනඩ නින්දේ සිහිමද තත්ත්වේ මත් වෙලා කම්පණයට පත් වෙලා හොඳටම ආවේගශීලීව හිටියොත් වැරදි බස් එකකට නගින්න. ඒ ඊට වැඩි හරි බස් එකකට නගින්න තමයි අර තමන්ට යහපතක් වෙන ගමනාන්තයකට යන්න තියෙන බස් එකකට නගින්න තියෙන ඊට හොඳටම අඩුයි. එහෙම නැග්ගොත් එහෙල ඊළඟ හොල්ට් එකෙන් බහින්න නම් අමාරුයි. සෑහෙන දුරක් ගිහිල්ලා තමයි බැහැලා ඉතින් ආපහු වෙන ගම් වෙන කොහේ හරි හරහා සමහර විට කොහේදී තැනට හරි වෙන යන්න ඕනි තැනකට යන්න පුළුවන්. මරණය බොහෝ විට නොය වගේ අවස්ථාවක් ඒ වෙලාවෙ තමයි හොඳටම සීය ඕනේ. හොඳටම සීය පිටු නැත්තම් කොහේ ඇයිද කියලා අපිම දන්නේ. අපිට යන්න ඕනේ තැන එක. නමුත් අපි වැරදි බස් එකකට බොහෝ විට නගින්න
ඒ කියන්නේ ආචාර්යතුමනි ඊළඟ හෝල්ඩ් එක තමයි ඒ ගමනේ අවසානම හෝල්ඩ් එක වෙන්න බැරි නේ අපෝ වෙන්න බැරි නේ. ඒතරම් සංකීර්ණයි නේද මේ අවස්ථාව.
හරි. ඔව්. ඒතරම් සංකීර්ණයි කියන්නේ එහෙම ඊළඟ හෝල්ඩ් එකක් නැති වෙන්න පුළුවන්. ඊළඟට අපිට ඉන්ටර්සිටි ට්‍රේන් එකකට නැග්ගනම් නේද. එතකොට ඒක ඊළඟ ස්ටේෂන් එකෙන් බහින්න බෑනේ. ඊළඟට නවත්තන්නේ ආයේ කොළඹින් නැග්ගොත් නුවර බදුල්ලේ ආපනේ කොහරි වෙයි. ඉතින් අපිට නුවරට එන්න ඕනි කියලා යාප්නේ කෝච්චියෙන් නැගෙන සමහරට අනුරාධපුරයේ වවුනියාවට වගේ එක තමයි බහින්නේ. ඉතින් එහෙම වෙනවනේ ඒක වැරදීමක්. නමුත් වැරදීමේ විපාකෙ විදිහට වැරදුනා කියලා විපාක අනුකම්පා කරන්නේ නැහැ. විපාකෙට හිතපොක්වත් නැහැ. අනුශේත් වෙන දඬුවමක් නෙවෙයි.
බොහෝ පිං ආචාර්යතුමනි එක හොඳට විස්තර කරලා දුන්නාට. බුදු සරණයි. නමෝ බුද්ධාය.
තෙරුවන් සරණයි සර්. දැන් ආනපාන සතියදී වුණත් ඒ කියන්නේ කෙනෙක් සම්පූර්ණයෙන්ම තරහා ගොඩක් කරන කෙනෙක් වුණත් සම්පූර්ණයෙන්ම තරහා මර්ධනය කරලා නැහැනේ. නමුත් මෛත්‍රී භාවනාව දිගටම වඩන්නෙකුගේ හිත තුල නිතරම තියෙන මෛත්‍රිය. එතකොට අර චුතිසිතට වඩාත්ම දැන් අර ආනාපාන සතිය කාලයක් වඩපු කෙනෙක් වුණත් එයාගේ හිත සමහර වෙලාවට වටේ ඉන්න අයගේ දේවල් වලින් මේ කියන්නේ ඒගොල්ලන් සමහර වෙලාවට අර කෑ ගහනේ වල ඒ වලින් අර සමහර විට වෙනස් වෙන්න පුළුවන් කෝපයක් වගේ දෙයක් ඇති වෙන්න පුළුවන්. නමුත් මෛත්‍රී චිත්තය දියුණු කරගත් කෙනෙක්ගේ අවසාන චුතිසිතේදී මොනතරම් දේවල් බාහිරින් බලපෑවත් අර මේ මෛත්‍රී සිතනේ හිතේ වැඩිපුර තියෙන්නේ. ඒකෙන් හින්දා මේ ඒ කියන්නේ චුතිසිත අන්තිම මොහොතේදී වඩා ප්‍රබෝෂර වෙන්න පුළුවන් නේද? ඒ කියන්නේ ආනාපාන සතියට වඩා චුතිසිතට වඩාත්ම යමක් වැදගත් දෙයක් කරන්න පුළුවන් නේද ආනපන මේ මෛත්‍රී භාවනාවේ වඩන කෙනෙකුට?
ඔය සූදුවක් වගේ කියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. මෛත්‍රිය මේ ස්ථාවර මට්ටමකට වඩලා තියෙනවා. මෛත්‍රී ධ්‍යාන මට්ටමේ ඉන්නවනම් ඒ වෙලාවෙත් ඒ මෛත්‍රී ධ්‍යානේ තියෙනවා නම් ඉතින් එහෙමනම් ඔව් මේ කියව කාරණේ හරි. ඒ ගැන මොකද්ද තියෙන සහතිකය? සමාධිය පිළිබඳ තියෙන සහතිකය මත මොන සමාධිය සාමාන්‍යයෙන් මේ ඇල්පෙන්ති තුඩක්ද හිතවල තියෙන විතරයක් වගේ. සමාධිය කියලා දන්නවනේ හිතවන්නේ. හිතවුවත් කොපමණ වෙලා තියෙයිද කියක්වත් බෑ. ඉතින් මොනම සමාධියක් නැත්ද මෛත්‍රී සමාධිය පමණක් නොවේ. නැතිවෙන්න ඒක ලෞකික සමාධිනේ. නැතිවෙන්න තියෙන අවස්ථා තමයි වැඩි. මේ අධෛර්යයටපත් කරන්න කියනවා නොවේ. නමුත් මේ තමයි අවිනිශ්චිත බව. මෛත්‍රියවත් නොකර හිටියොත් මොනවා වේද කියන්න බැහැ. මෛත්‍රී ප්‍රගුණ කළා කියනවා නම් ඒක නිශ්නා බව සියප්නාක් එතන එතනින් ඈත් වෙලා අපි මෛත්‍රී හිත මතු කරගන්න පුළුවන්. ඒ නිසා ඉතින් ඒ මෛත්‍රී භාවනාවේ 10 වෙනි ප්‍රතිපලයේ විදිහට කියන්නේ අසම්මෝහෝ කලංකරෝති කියලා. දැන් ආනාපාන සතිය එහෙම මේ අවතක්සේරු කරන්න එපා. එතන සතිය තමයි වැඩි. ආනාපාන සති භාවනාවේදී ඒ කොයි හැඟීමත් හඳුනාගන්න. එම නිසා තමයි ආනාපාන සති භාවනා ඕනම චරිතයක කෙනෙකුට වඩන්න පුළුවන්. ඕනම චරිතයක. ඒ කියන්නේ හැඟීමනේ. හැඟීමට නිසරිතේ කියන්නේ බුද්ධි හරි සද්ධා හරි වේස හරි ඔක්කොම හැඟීම. ඉතින් ආනාපානසති භාවනාව ඕනම හැඟීමකට පුළුවන්. පුළුවන් වෙන්නේ කොහොමද? ඉතින් 100ෙන් දැනගන්නවා හැඟීම ඇවිත්. දැනගෙන අතාරින්න. මේ හැඟීමත් එක්ක ඉන්නේ හැඟීමට පොර දාන හැඟීම උපදා ගන්න මම වෙන්නේ මම හැඟීම වෙන්නේ හැඟීම මම කරගන්නේ නැහැ. ඉතින් අන්න ඒ හැකියාව තමයි ආනාපාන සති ලැබෙන්නේ. එම නිසා මේ මෙතෙන්දී උනත් ඉවත් වෙනකොට උනත් ඔය අත්දැකීම ඔය ප්‍රයෝජනේ ආනාපාන සති භාවනාවෙන් ලැබෙන සිහියක් තියෙන කෙනෙක්ට ගන්න පුළුවන්. තරහක් එන්න පුළුවන්. ආවහම හඳුනාගෙන ඒ තරහෙන් ක්‍රියාවක් කරන්නේ වචනයක් කියන්නේ කියන්නේ යන්නේ නැහැ ක්‍රියාවක් කරන්න යන්නේ නැහැ හඳුනාගෙන නිහඬව ඉන්න පුළුවන්. ඒ නිසා මේ දෙකම පුහුණු වෙන්න. මෛත්‍රී භාවනාවක් පුහුණු වෙන්න ආනාපාන සති භාවනාවක් පුහුණු වෙන්න මේ දෙක එකට එකක් උදව් වෙනවා. දෙකම දෙකක් නොවේ එකක් කරනවා නම් දෙක කරන්න බෑ කියලා කියන්න බෑ. දෙකම එක වගේ ප්‍රයෝජනවත් එකට එකක් උදව් වෙන ආනාපාන සතිය යම් ප්‍රමාණයක් තිබෙනවා ඒ ප්‍රමාණයට මෛත්‍රිය වඩන්න පුළුවන්. මෛත්‍රිය යම් ප්‍රමාණයක් තිබෙනවා ඒ ප්‍රමාණයට හුස්ම පිට ගේන්න පහසුවක් වෙනවා. මේ දෙක වඩන ගමන් සී බුද්ධිය අඳුරගෙන සී ජීවත් වෙන්න උත්සාහ කරන්න. මේ විකෝණය ඇතුලේ අපි ඉන්නතුරු ජීවිතයේ ප්‍රශ්නකුත් නැහැ මරණයට ගැටලු උත්තරණයක්.
එහෙමයි සර්, ගොඩක් ස්තුතියි. මට මේ වෙලාවේ මතක් වුණා අර බුදුරජාණන් වහන්සේ කියන්නේ බුද්ධත්වයට පත් වෙනකොට ඒ වෙලාවේ මුලින්ම ආනාපාන සතියෙන් පස්සේ තමයි ත්‍රිලක්ෂණය මෙනෙහි කරන්න ගියේ කියලා තමයි සඳහන් වෙන්නේ. එතකොට අර සිහි බුද්ධිය දිනු කර ගැනීමට වඩාත්ම ගැලපෙන්නේ ආනාපාන සතිය කියන එක මට හිතුණා සර්. ගොඩක් ස්තුතියි.
හොඳයි. මේ මෛත්‍රියෙන් සිහි බුද්ධිය වැඩෙනවා. මේ විදිහට මෛත්‍රී කළොත් ඒ නිසානේ මෛත්‍රී භානාවේ ප්‍රතිපලයක් වෙන්නේ සිහි මුලා නොවි පළවිය කරන්න පුළුවන් කියා. එතන සිහිය වැඩෙන්නේ නැත්නම් එහෙම ප්‍රතිපලයක් ලැබෙන්නේ බෑනේ. දැන් හරියට ධර්මානුකූලව මෛත්‍රී වැඩුවොත් නම් සීබුද්ධිය වැඩෙනවා. ඒ ධර්මානුකූලව මෛත්‍රී වඩන ක්‍රමය තමයි මෙත්ත සූත්‍රයේ තිබෙන්නේ. කරණීය සූත්‍රයේ. ඒ විදිහට වුණු කළොත් නම් මේ සියල්ලම එතන වැඩෙනවා. මෙත්ත සූත්‍රයේ අනුව භාවනා කළොත් නම් මෛත්‍රියක් වැඩෙනවා, සීයක් වැඩෙනවා, සීබුද්ධියක් වැඩෙනවා. ඔබට මේ කිව්වොත් විපස්සනාවක්
සරස අපි සාමාන්‍යයෙන් මේ විදිහට ධර්ම සාකච්ඡා කරනකොට අපේ ගැටලු සර්ට ඉදිරිපත් කරලා උපදෙස් ලබා ගන්නවා. ඒ අනුව ධාර්මික ගමක යෙදෙනවා. කමඨහන් ලබා ගන්නවා. නමුත් මේ අවස්ථාව නැතුනොත් මම භාවනා කරනකොට මට ගැටලු මතුනොත් මම කොහොමද කමඨහන් ලබා ගන්නේ? මොකද්ද ධාර්මික පිළිවෙත? ඒ කියන්නේ මට හැම වෙලේම ගුරුවරයෙක් හම්බෙන්නේ නැහැ. උපදෙස් දෙන්න නොකම භාවනා කරනවා මට එක කලියුත්තේ කියලා චේතනාවක් තියෙනවා. මේ වගේ අවස්ථා නැතුනොත් හැමෙලේම මගේ ගැටළු සාකච්ඡා කරන්න ගුරුතුමෙක් නැත්තම් මම කොහොමද කමටහන් හදාගන්නේ? මම කොහොමද සේ බුද්ධියෙන් මේ ගමන ඉදිරියට යන්නේ? බොහොම ස්තුතියි.
එහෙම හැම වෙලේම ගුරුවරයෙකු ඉන්නක නම් මහා අපරාධයක්. කවුරුහරි අපිට ඉන්නවා නම් ඒ උදව්ව නොවේ. කරදරයක් කරදරයකටත් වඩා බාධා. එන හැම වෙලේම කවුරු හරි අපින් අල්ලගෙන අපේ යනවා නම් අපිට අපේ දෙපයින් විදිහට අමාරුයිනේ. අපිට පාර හොයා ගන්නත් දැන්. එම නිසා මේ ගුරුවරයෙක් හිටීමත් හොඳයි. ගුරුවරයෙකු නැතිවීමත් ධර්මයේ දෙකම එක වගේ හොතයි. මෙතනදී ධර්මයේ ගුරුවරයෙක් කරගන්න. බාහිර ගුරුවරයෙක් හිටියත් අන්තිමට ධර්මයේ අපිට ගුරුවරයෙක් කියලා තියෙන්නේ කියන දේ නේ. කියන දේනේ ගුරුවරයෙක් වෙන්න පුද්ගලයා නොවේනේ. මේ මනුස්සයෙක් හිටියා කියලා වැඩක් නැහැ නේ මොනවත් නොකිය හිටියොත්. කියන දේ තමයි වැදගත්. දහම. දහම ගුරුවරයෙක් කරගන්න. තව ගුරුවරයෙක් හිටියා. මේ මනුස්සයා කියන දේ යෝ නිසා පිළිගන්න එපා. මෙයාමයි ගුරුවරයා. ඒ නිසා කියන දේ හරි. තරකෙටත් හරි. පොතටත් හරි කියලා එහෙම පිළිගන්න එපා. එහෙම පොතේ තිබ්බත් අපි පිළිගත්ත ආදරය කරන ගෞරව කරන ගුරුවරයෙක් කිව්වා එයා ඇත්තකින් දාලා පිළිගලව අයින් කරන්න තියපු දේ විග්‍රහ කරලා බලන්න. කිව්ව දේ අත්දැකීමට ගෙනල්ලා බලන්න. එහෙම බලනකොට තේරෙනවා නම් මේ ප්‍රායෝගික භාවිතයක් තියෙනවා හේතුඵල. ඒක එකඟයි. එම නිසා මේ ප්‍රශ්නේ විසඳෙයි. අනේ එතකොට ඒ කියපු දේ කරන්න. එතෙක් කියූ පමණින් කරන්න කියොත් නම් මේ දහම ගුරුවරයෙක් වෙන්නේ නැහැ. දහම ගුරුවරයෙක් කරගන්න ලැබෙන්නේ නැහැ. දහම ගුරුවරයෙක් කරගන්න. ඒ හැකියාව දිනු කරගත්තොත් පුද්ගලෙක් නැති වුණත් ගුරුවරයෙක් විදිහට අපිටම පුළුවන් තනිවම දහමත් එක්ක කතා බහ කරන්න. දහමත් එක්ක ගනුදෙනු කරන්න සංනිවේදනය කරන්න පුළුවන්. හිතන්න ගුරුවරයා හිටියා නම් දැන් අපි කවුරු හරි බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ මේ ප්‍රශ්නය අහුවා නම් මොන වගේ උත්තරයක් අපිට තියෙන ප්‍රශ්නේ අපි බුදුහාමුදුරන් වහන්සේගෙන් අහන්නේ එහොත් මොන වගේ පිළිතුරක් අපිට දෙයිද කියලා බලන්න. එහෙම මෙහෙම හරිමත් කිය. ඊළඟට ඒ අපිට හිතෙන දේ විග්‍රහ කරලා බලන්න. ඒ කියන දේ කළොත් හරියයි. එහෙම මම කරලා නැද්ද පිටතින්? ඔව් කරලා තියෙනවා. ඒක හරියි. එහෙනම් ඒ උත්තරේ බුදුරජාණන් වහන්සේ කෙනෙකු දෙන උත්තරයක් නෙවෙයි. අපි ආයෙත් ඒ ප්‍රශ්නේ අහනවා. ඉතින් මේ විදිහට මේ උත්තරේ ඉන්නවා කියලා හිතාගෙන ඉවරේ. හැබැයි ඇත්තටම නෑ. ඇත්තටම නෑ නේද? නැති නිසා ඔබතුමා ඒක කියන්නේ. අපි දහමත් එක්ක සංනිවේදනය කරන්න හදනවා නිකන් මේ පුද්ගලයෙක් ඉන්නවා කියන සංඥාවෙන්. පුද්ගලෙක් ඉන්නවා කියන සංඥාවෙන් හරියට මේ ඇන්ටනාවක් වගේ. ඒ හරහා අපි සම්බන්ධ වෙන්නේ ධර්මතාවය. මේ ගැලින්ම අපිට ධර්මතාවයට සම්බන්ධ වෙන්න බැරි නම් අර ඉන්නවා කියන ඒ ඇන්ටනාව හරහා ඒ සංඥාව හරහා එතකොට වැරදි සංඥා එන්න පුළුවන්. තමක් නෑ අපි නැවත 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 මේ අභ්‍යාසයේ දුනොත් හරියට අපේ හිත සුසර කරගන්න පුළුවන්. කැන් ටියුන් කරගන්න ටියුන් අප් කරගන්න පුළුවන්. ධර්මයේ ඇහෙන සංඛ්‍යාව. ධර්මතාව එක්ක සංනිවේදනය කරන්න පුළුවන් ඒ ෆ්‍රීකවෙන්සි එකට සංඛ්‍යාතයට අපේ හිත සීබුද්ධිය සුසර කරගන්න යුණම් කරගන්න. එම වුණාම පොතක් තිබුණා ගුරුවරේ කිටිය ඒ තරහ තමයි යන්නේ. ඒ නැතත් ඍජුවම දහමින් අමතාන් ගය යුවන්නේ.
ඔව්
අවසරයි සර්. ධර්මතා කියලා අපි ගොඩක් අදහස් කරන්නේ මේ ස්වභාව ධර්මයේ මේ තියෙන මේ ජීවීන්ගේ මේ ඇහැල දොල ගලා යෑම එක්කම මේ අපේ සිත් සතන් වල එන චිත්තාවේග කොහොමද ඇති වෙන්නේ ඒවා මේ කියන එක තේරුම් ගැනීමද සර් ධර්මතා කියලා කියන්නේ?
ඔව්
හේතු අඳුනන හේතුවක් ධර්මතා තමයි. මේ ඕනෑම දෙයක් වෙන්නේ හේතුවක් නිසා. හොඳක් වෙන්නේ නරකක් වෙන්නේ හේතුවක් නිසානේ. හිතක් කලබල වෙන්නේ හේතුවක් නිසා. හිතක් සංසුන් වෙන්නේ හේතු නිසා. දැන් ඕනෑම අත්දැකීම දෙවියන්ගේ සංසුන් නැත්තා දැන් කොමාරි කියලා නැවතුම් පිටක් ලැබීම මේ සමතය විපස්සනාව දෙනකොට කරන්න පුළුවන් එක දෙයක්. ඇයි මේ සංසුන් බලන්න. ඇයි මේ? අපි සාමාන්‍යයෙන් හොයන්නේ ප්‍රශ්නයක් තියෙනවා. ඇයි කියලා හොයන්නේ මෙහෙම උනේ ඇයි කියන. හරියනකොට දැන් නිරෝගීව ඉන්නකොට අපි හොයන්නේ ඇයි මං නිරෝගී. එද වුණොත් තමයි හොයන්නේ. විපස්සනාදී මේ දෙකම ගන්න. එද වුණා නිරෝගීම දෙකම කමටහන්. ඇයි කියන. හේතු හොයන්නේ. හේතු මේ හේතුව නිසා තමයි මෙහෙම වෙලා. නැත්තම් මේ හේතු කීපය නිසා තමයි මෙහෙම වුනේ. ඔබතුමී කිව්වේ චිත්තාවේග වෙලාවේ වුණා. මේ චිත්තාවේගය ඇවිල්ලා තියෙන්නේ ඒ. හඳුනා ගන්න පුළුවන් හේතු ටික හොයා ගන්න. හොල ගන්න පුළුවන්. ඉතින් මේ හේතු වල ඵලයක් තමයි මේ චිත්තාව. මේ හේතු තියෙන කල් මේ චිත්තාවේගය තියෙනවා. මේ හේතු වෙන් වුණාම මේ චිත්තාවේගේ නෑ. ඒකේ ධර්මතාව. මේ චිත්තාවේග තිබුණේ මේ හේතු නිසා කියන එකත් ධර්මතාව. වෙන හේතු එකතුනා නම් වෙන චිත්තාවේගයක් එන්නේ. ඒකත් ධර්මතාවක්. මේ හේතු වෙන් වුණොත් එකක් හරි වෙන් වුණොත් එක කකුලක් හරි වැටුණොත් මේසි කියන්නේ තව කකුල් තුනක් තිබ්බට ඉඳගෙන වැටෙන. ඉතින් ඒකත් ධර්මතාවක්. මේ විදිහට මේ හැම අත්දැකීමක්ම හේතු විදිහට බලන්න පුළුවන්. හේතු හොයාගන්න පුළුවන් නම් හේතුඵලයක් විදිහට දකින්න පුළුවන් නම් සහ හේතු ඉවත් වීමක් වන් හොයාගන්න පුළුවන් නම් ඒ ධර්මතා මේ ගමනට හරි වැදගත් වෙන්නේ. ඉතින් පිටත් ධර්මතා තියෙනවා. අපි හිතමු මේ දේ වෙන එක, දවල් වෙන එක, රැ වෙන එක ධර්මතාවන්නේ. එයි මේ උදේ වෙන්නේ, එයි දවල් වෙන්නේ, එයි රැ වෙන්නේ. එයි දෙසැම්බර් මාසෙ ඉතල මේවා ධර්මතා. දැන් මේවා හිව්වා කියලා නම් අපිට එපමණ මේ සංසාර ගමන නවත්තන්න නම් එහෙම උදව්වක් වෙන එක නෑ.
ඒ කියන්නේ රෝට දැන් අපි සංස්කාර සංස්කාර කියන්නේ දැන් පුඤ්ඤාභි සංස්කාර පුඤ්ඤාභි සංස්කාරය නිඤ්ඤාභි සංස්කාරය සංස්කාර අපෙන් හැදෙන ඒවා තියෙනවා නේද? ඒ වගේ එතනදී අපි සිහි බුද්ධිය ඇති කරගන්න එකද සර්? එතකොට එතන කරගන්න ඕනේ සර්.
සංස්කාර කියන්නේ දීමනි සංස්කාර හැදෙනවා කියලා අපි කියවට සංස්කාර කියන්නේ හැදීම. මේ හැදීම සංස්කාර හැදෙන්න සංසාරෙත් හැදෙනවා. ඉතින් මේ හැදීම වෙන්නේම සීබුද්ධියේ අඩුවක් නිසා. මොන සංස්කාර වුණත් සීබුද්ධියේ අඩුවක් නිසා. එහෙම නැත්නම් හොඳ සීබුද්ධියක් තිබුණත් සංස්කාර එහෙම කෙනෙකුට දැසා ගැනීම මම මෙහෙම කෙනෙක් වෙනවා අර එහෙම කෙනෙක් වෙනවා එහෙම අවශ්‍යතාවයක් එන්නේ නැහැ. ඔය මුතුමා කිව්වේ සංඛාර ටික ඔක්කොම මේ තමන් පිළිබඳව මම මෙහෙම වෙනවා අර එහෙම වෙනවා මෙහෙම කෙනෙක් අර එහෙම කෙනෙක් කියලා හදාගන්නේ එහෙම වෙන්න ඕනකම එන්නේම අවබෝධය අඩුවක් නිසා. අවබෝධය වැඩි වෙන්න මමව තව කෙනෙකු බවට මම මේ මෙහෙම නෙමෙයි අර එහෙම වෙන්න ඕනේ කියන ඒ ඕනකම අඩු වෙලා අඩු වෙන්න මේ සංකාර පේනවා වගේම ඒවට පොර වැටෙන්නේ නැහැ. වතුර දෙන්නේ නැහැ. මේ සංකාර ඇති වෙච්ච තැන වගේ පැලවෙන්නේ නැතුව නිරුද්ධ වෙලායි.
තිරුවන් සරණයි සර්.
තිරුවන් සරණයි. මේ ඇති කියලා හිතෙනවා. තව ප්‍රශ්න තියෙනවද? එහෙමනම් ප්‍රයත්නෙ මේ ආධ්‍යාත්මික අම්බලමින් නික්මෙන්නට පොරාවයි මහතයි එකතුණු තැන සිට මේ නික්මෙන තැනට බොහොම බොහොසත් එමින්න සාරවත් හමුවීම බෙදා ගැනීම ගනුදෙනුව සංනිවේදනයක් වෙන්න ඇති කියනවා. මේ සියල්ල කරහා සැපවින්න අප සංනිවේදනය කරන්නේ දහමත් සමගයි. ඒ බව හොඳට පැහැදිලි කරගන්න කෙනෙක් කියනවාවත් කෙනෙක් දන්නවා අපි දන්නේ. එහෙම කාරණයක් නොවේ. දහමත් සමගයි මේ ගනුදෙනුව කරන්නේ සහ ගනුදෙනුව ඉදිරියට සිදුවිය යුත්තේ. ඒ දැනට ඉන්න පුළුවන් නම් අපට දහමේ පිළිසාරණ තිබෙනවා. ඒ විරුද්ධ භාවය අදවතේ දහමට අවකාශයක් දෙමින් නිර්මාණය කරමින් අපි අද සදහම් සැබෑවෙන් සත්‍යින් සමුගනිමු. මේ වැඩසටහන් මාලාවතන අනුග්‍රහය දක්වන උපකාර කරන සංවිධානය කරන සම්බන්ධීකරණය කරන සියලුම කල්‍යාණ මිත්‍රයන්ට සුතවේදී පුණ්‍යානුමෝදනා කරමින් හිතවතුනි අපි සමුගන්නවා. සෑම දිනාටම සිත ශාන්තිය සනසිල්ලක් වේවා.